භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස දුක්ඛේ ඥානං දුක්ඛ සමුදයේ ඥානං දුක්ඛ නිරෝධේ ඥානං දුක්ඛ නිරෝධගාමිනී පටිපදාය ඥානං අයං උච්චති භික්ඛවේ සම්මාදිට්ඨි
ශ්‍රද්ධා සම්පන්න කාරුණික පින්වතුනි මේ පින්වත් සියලු දෙනාම දැන් මේ මොහොතේ සූදානම් වෙන්නේ සසර දුක්ගිනි නිවීම පිණිස ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළ සද්ධර්මයෙන් විදක් ශ්‍රවණය කරන්ත පින්වතුනි ඉමක් කොනක් පරක් පෙරක් නැති මේ දීර්ඝ සංසාරේ අපි හැම දිනාටම එන්ට උනේ අද දවසේදීත් අපේ ජීවිතවල දුක් ශෝක බය තැවුල් ඉතිරි වෙලා තියෙන්නේ මේ උතුම් සද්ධර්මයේ දැන දැක අවබෝධ කරනගත නිසා අතීතයේදී ලෝතර බුදුරජාණන් වහන්සේ ලෝණ තරන් පහළ වෙන්ට ඇති සසර දුක්ගිනි නිවන සද්ධර්මයක් දේශනා කරන්නට ඇති ඒස් නැත්තු වගේ කන් නැත්තු වගේ ඒ මහෝත්තමයන් වහන්සේලා දේශනා කළ සද්ධර්මය නොබලපු නිසා නොඅසපු නිසා අදත් අපේ ජීවිතවල දුක් ශෝක ස්වභාවය පවතිනවා ඉතින් මේ උතුම් මනුෂ්‍ය ජීවිතයක් ලැබුණු වෙලාවේ සසර දුක්ගිනි නිවන සද්ධර්මයේ පවතින මේ මොහොතේ වටිනා බුද්ධෝත්පාද කාලයක් ලැබුණ මේ මොහොතේ යමක් හිතන්ට පුළුවන් මිනිස්සෙක් හැටියට අපිට ටිකක් වැඩිතර යමක් දැනගන්නට කරන්ට කියනවා ඒ තමයි මේ තථාගත ධර්මය මොකද්ද කියලා තෝරගන්න එක වටහා ගන්න එක ඒ හින්දා මේ පින්වත් සියලු දෙනාම මේ කය නිසලව තියනවා වගේ හිතත් නිසල කරගෙන නොයෙක් නොයෙක් අරමුණු වල හිත දුවවන්නේ නැතුව හිතට දුවන්ට නොදී අනේ සතර දුක නැති කරන මේ සද්ධර්මය මට අවබෝධ වේවා කියන අදහස ඇතුව හැම දිනම ඊට හොඳින් මේ මොහොතේ ගහම ශ්‍රවණය කරන්ට ඕනේ. එහෙම ශ්‍රවණය කළොත් අපේ ජීවිතවල පවතින මේ දුක්ඛදායක ස්වභාවයත් මේ දුක පවතින්නේ දුක ඇති වෙන්නේ කුමක් නිසාද? ඒ දුක සදාහාතම අපිටුලින් නැති කරන්න පුළුවන්ද? පුළුවන් නම් ඒ කොහොමද? ඒ සඳහා මොකද්ද කළ යුත්තේ කියන මෙන්න මේ දැකීම අපිට ලබා ගන්න පුළුවන් වෙයි. ඒ හින්දා මේ පින්වත් සියලු දෙනා බොහෝ මොහොතින් මේ මොහොතේ මේ සද්ධර්ම ශ්‍රවණය කරන්නට ඕනේ. පින්වත්නි අද දවසේදී අපේ ජීවිත දිහා බැලුවාම අපිට තේරෙනවා අපි හැම කෙනෙකුටම කුමන මට්ටමක හෝ කායික මානසික දුක් දුම්රස් පවතිනවා. ඉතින් මේ පින්වතුනි මහා ජල සාගරයක එක ජල බිඳුවක් පමණයි. ඇයි එහෙම දේශනා කරන්නේ? බුදුරජාණන් වහන්සේ එක්තරා සූත්‍රයක වදාරනවා අන්නම සංගෝ යම් භික්ඛවේ සංසාරෝ කුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනං සංධාවතං සංසාරතං මමංචේව තුම් මහකංච මහණෙනි මේ සතර අති දීර්ඝයි මේ දීර්ඝ සංසාරයේ මුල් කෙලවරක් පනවන්න පුළුවන් කමක් නැහැ. මුල් කෙලවරක් පෙනෙන්නේ නැහැ. අවිද්‍යාව නැත්තං ඇත්ත නොදන්නා කම නිසා, තණ්හාව නැමැති බැඳුමින් බැඳිච්ච නිසා උඹලත් මාත් අපි ඔක්කොම මේ සසර බොහෝ කාලයක් ඒ මෙයට දිව්ව සැරිසරුවා කියලා පෙන්වනවා. පෙන්වලා බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාලා මේ සසර නිකම්ම දිව්ව සැරිසරුවේ නෑ. මේ දීර්ඝ සංසාර ගමනේ එනකොට තමන්ට ඇඟලේ කිරි කරලා පෝපු තමන්ගේ ආදරණීය මව් මැරුණු දුකට අඳපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. ඒ වගේම දාඩිය මහන්සියෙන් හම්බ කරලා තමන්ව පෝෂණය කළ පියා මැරුණු දුකට අඳපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් මේ මහා ජල සාගරයට වැඩි කියලා පෙන්වුවා. කුංචි කාලේ ඉඳලා තුරුණ තියාගෙන ඇඟලේ කිරි කරලා පෝකු ඒ තමන්ගේ ආදරණීය දුව පුතා මැරෙනකොට අඳපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් සතර මහා සාගරයේ ජලයට වැඩි කියලා පෙන්වුවා. ඒ වගේම වැලි කිරියේ පටන් කුඩා කල පටන් එකට හැදුණු වැඩුණු තමන්ගේ සහෝදරය සහෝදරී මැරුණ වාරවල අඳපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් ඒ වගේම අනිත් ඥාති හිතේ සින්නරුණු දුකට අඳපු කඳුළු එකතු කරන්න පුළුවන් නම් වෙන වෙනම සතර මහා සාගරයේ ජලිත වෙලී කියලා පෙන්වනවා. ඒ විතරක් නෙමෙයි තිරිසං ආත්ම භාවවල උපදිනකොට ගවය වෙලා එළුව වෙලා කුකුල් වෙලා උපදින වාරවලදී දෙලි කැපුම් කනකොට ගලාගෙන ගියේ කුටි කරන්න පුළුවන් නම් ඒ සතර මහා සාගරයේ ජලිත වෙලී කියලා පෙන්වනවා. එන්නලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මහණෙනි මේ පටිච්ච සමුප්පාදය කියන ධර්මතාවය දන්න නුවණක් තියෙන ආර්ය ශ්‍රාවකයෙක් ඇරෙන්න වෙන කෙනෙක් මගේ වචනේ විශ්වාස කරන්නේ නැහැ. ඇයි අඬපු කඳුළු මුහුදු ජලයට වඩා වැඩි කියලා කිව්වොත් ඒක පිළිගන්නේ නැති වෙයි. ඒ මේ අයගේ නොදනුවත්කම මහණෙනි මේ සසර මුල් කෙලවරක් නොදත හැකියි. සිංහතුනි අපි හැම කෙනෙක්ම සසර මෙන්න මෙච්චර දුක් විඳලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි මේ දීර්ඝ සංසාර එනකොට ඇස් දෙකම අන්ධ වෙලා ගල් මුල් වල පය හැපි හැපි වැටිලා කාගවත් පිටක් සරණක් නැතුව මේ ජීවිතය අවසන් වෙච්ච වාරවල ඕන තරම් ඇති. ඒ වගේම අතපය හතරම නැතුව පිළෙක් වෙලා දුක් විඳපු ජීවිත ඕන තරම් නැති. ගස්ගල් පර්වතවලින් වැටලා හිස පොඩි වෙලා මරන වාරවල ඕන තරම් නැති. නොයෙක් ලෙඩ රෝග හැදිලා ඌරු කටුකු තියුණු දුක් වේදනා විඳපු වාරවල ඕන තරම් නැති. ඒ පින්වතුනි භවයෙන් ගහිලා නිසා අපිට මේවා පේන්නේ නැහැ. අපිට නොපෙනුණත් ලෝකයේ තුල එහෙම දුකක් තියෙන නිසා ලෝකයා එහෙම දුකක් විඳින නිසායි ලෝතුරා බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙන්නේ. එහෙම පහළ වෙලා මෙලොව පමණක් පෙනෙන ඇස් තියෙන පරලොව නොපෙනෙන ලෝකයාට මෙලොවත් පරලොවත් දෙක නුවණින් දැකලා පෙන්නලා මේ අය සසර දුකින් එතර කරවන්ටයි ලෝතුරා බුදුරජාණන් වහන්සේලා පහළ වෙන්නේ. ඉතින් ලෞතර බුදුරජාණන් වහන්සේලා ලෝකෙ පහළ වෙච්ච දවසේ ඉඳලා මේ ලෝකයට පෙන්වන්නේ දුකමයි. මේ ලෝකෙ දුකයි. මේ ලෝකෙ ඉඳ සුදුසු නෑ. මේ ලෝකයේ තියෙනවා නම් මේ ලෝකෙ ඉන්නවා නම් ඉපදීම කියන කාරණාව පෙනෙනවා. නොයෙක් නොයෙක් ලෙඩ රෝග හැදෙනවා නම් මේ ලෙඩ රෝග හැදෙන බව පෙනෙනවා මේ ලෝකෙ තුල. ඒ වගේම මහලු වෙන බව දිරන බව පෙනෙනවා. මරණයට පත් වෙන ස්වභාවය පවතිනවා. තමන් කැමති ප්‍රියමනාප දේවල් නැතිවීමේ දුක විඳින්න වෙනවා මේ ලෝකෙ හිටියොත්. අප්‍රිය අමනාප දේවල් ලැබීමේ දුක විඳින්න වෙනවා හිටියොත්. ඒ වගේම හිතන ප්‍රාර්ථනා කරන බලාපොරොත්තු වෙන දේ නොලැබීමේ දුක් විඳින්න වෙනවා මේ ලෝකෙ තුල. සිතියෙන් කියනවා නම් මේ ජීවිතයේ පවත්වන්න දරන උත්සාහයම දුක කියලා කියන්ට වෙනවා. මෙන්න මේ වගේ දුක පෙන්නලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා මේ මුළු ලෝකයේම කරන්නේ මේ දුක නැති කරගන්න උත්සාහවත් වෙන එක. මිනිස්සු විතරක් නෙමෙයි ත්‍රිසංගත සත්වවත් කැමති නැහැ දුක් විඳින්න. හැමෝම උත්සාහවත් වෙන්නේ හැමෝටම ඕන වෙලා තියෙන්නේ දුක නැති කරගන්න. මේ කවුරුත් දුකට කැමතිද? ඔයගොල්ලෝ කවුරුත් දුකට කැමතිද? කැමති නැහැ. මොකේද කැමති? සැපට. අපි කවුරුත් දුකට කැමති නැහැ. අපි කවුරුත් හැමෝම කැමති සැපට. ඒ තවාසනාවන්ත කාරණාව අන්තිම මොහොත වෙනකොට අපි හැම දිනාගෙම මේකට තරාතිර මී මට්ටක් නැහැ. ලොකු වෙන්න පුළුවන්, පොඩි වෙන්න පුළුවන්, උස්සස් වෙන්න පුළුවන්, පහත් වෙන්න පුළුවන්, බුද්ධි සම්පන්න වෙන්න පුළුවන්, බුද්ධිහීන වෙන්න පුළුවන්, කුලවන්ත වෙන්න පුළුවන්, කුණහීන වෙන්න පුළුවන්, කාට සමස්තයක් වශයෙන්. මරණසන්න මොහොත වෙනකොට ලැබිලා නැති එකම දේත් මොකද්ද? සැපසන්න කියලා දෙක. සතුට. ඒකට හේතුව දැක්කා බුදුරජාණන් වහන්සේ. මේ ලෝකයා දුක් විඳිනවා. මේ දුක නැති කරන්න කියලා මේ ලෝකයා යමක් කරයි නම් ඒ කරන දේම නැවත දුකට හේතුවක් වෙලා. ඒ ලෝකයා ඒක දන්නේ නැහැ. දුක නැති කරන්න කියලා කරන දේම දුක ඇති වෙන හේතුවක් වෙලා නැවත නැවත දුක තුලම බැසගෙන දුක තුලම ජීවත් වෙමින් පවතිනවා. එබඳු ලෝකයා දුක දන්නේ නැහැ, දුක ඇතිවීමේ හේතුව දන්නේ නැහැ. මේ ඇයිද දුකයි දුක ඇතිවෙච්ච හේතුවයි කියලා දෙන්න ඕනේ. ඒ දුක නැති කරන මාවතක් කියලා දෙන්න ඕනේ කියලයි පහළ වුණේ. අපි දුකම විඳින්මින් දුක නැති කරන්න කියලා කරන දේ දුක ඇති වෙන හේතුවක් හැදෙනවලු. උපමාවක් කිව්වොත් විශාල ගිනි ගොඩක් ඇවිලෙනවා නම් මේ ගිනි ගොඩ නිවන්න ඕන කියන අදහසක් අපි ඇති කරගන්න. ගිනි ගොඩට කැමති නැහැ. ගිනි ගොඩේ නිවීමට තමයි කැමති. ගිනි ගොඩ නිවන්න ඕන කියන අදහස තියෙන්නේ අපිට. ගිනි ගොඩ නිවන්න කියලා අපි වියලි දර වලින් ගමල ගැහුවොත්, පිදුරු වලින් ගමල ගැහුවොත්, පුළුන් ගොඩ වලින් ගමල ගැහුවොත් නිවන්න අදහස තියෙන්නේ. මක් වෙයිද? නිවන් අදහස තිබුණා කියලා නිවෙනවා දේව දැම්ම. ඇවිලෙනවා මිසක, ගින්න වැඩි වෙනවා මිසක, ගින්න නිවෙන්නේ නෑ නේද? ගින්න නිවෙන්නේ නෑ. එහෙනම් මේ ගින්න නිවන්න නම් ගින්න නිවෙන විදිහට කටයුතු කරන්න ඕනේ. අමු සහිත අමු දර කෑල්ලකින් හෝ ගහන්න ඕනේ. වැලි ටිකක් හරි ගහන්න ඕනේ. දිය හෝ ඉතින්න ඕනේ. මේ ගින්න එතකොට නිවෙන්නේ නැද්ද? නිවෙනවා. ගින්න නිවෙන්න හේතුවක් තියෙනවා නම් ඒ නිවෙන හේතුව නිවෙනවා. ඒ වගේ අපි ගින්න මේ ජරා මරණ දුක උපදිනකොට මේ දුක නැති කරන්න ඕනේ කියන අදහස තියෙන්නේ. එහෙම තියාගෙන හරියට දුක නැති කරන්න කියලා ගින්න නැති කරන්න පුළුන් ගොඩවල් වලින් පිදුරු ගොඩවල් වලින් ගහනවා වගේ අපි කරන්නේ ඒ දුකම එකතු කරන එක, දුකටම තණ්හා කරන එක. දුකම විඳින්මින් දුකටම තණ්හා කරනවා ඒත් අපි දන්නේ නැහැ. කවුරු වගේද? පළඟැටියෝ දැකලා තියෙනවනේ. පළඟැටියෝ මේ පහනක් එහෙම පත්තු කළාම මේ පළඟැටියා පහන් දැල්ලට ගොඩාක් කැමතියි. පළඟැටියා දුකට කැමතිද? පළඟැටියා දුකට කැමතිද? නැහැ. පළඟැටියාව දුකට කැමති නැහැ. හැබැයි පළඟැටියා පහන් දැල්ලට කැමතියි නේ. එයාට නුවණක් නැහැ පහන් දැල්ලා කියන්නේ.
දුක කියන එක තේරුම් ගන්න. එයා මොකද කරන්නේ? තමන් කැමති දේ ලබා ගන්නවා. ඒ කියන්නේ පහන් දැල්ලට පයින්නවා. පයින්නකොට මොකද වෙන්නේ? පිච්චෙනවා. දුක එනවා. ගින්න කියන්නේ හැමදාම පවිතුයි, පවිතු ස්පර්ශයක් තියෙන්නේ. පිච්චෙනවා. ටිකක් හරි පණ තිබුණොත් මොකද කරන්නේ? යමක්ද දුක, යමකින්ද දුක ආවේ? ඒ පහන් දැල්ලට මාපව් තණ්හා කරනවා. දුකම විඳින්මින් දුකටම තණ්හා කරන මේ සතාගේ දුක හේතු සහිත නෙමෙයිද? මේ සතා පහනට පයින්කොට පිච්චුනේ, පිච්චුනොත්ද පුදුම වෙන්න ඕනේ, පිච්චුනේ නැත්තන්ද? පිච්චුනේ නැත්තන්. ඒ කියන්නේ දුක් විඳින්නේ නැත්තන් තමයි පුදුම වෙන්න ඕනේ. දුක් විඳීම පුදුමයක් නෙමෙයි නේද? මේ සතා තත්තකට වෙලා ඉන්නකොට පහන ටිකෙන් ටික ඇවිල්ලා ඇඟේ හැපුණද? නැහැ. එහෙම නැහැ. දුක උපදින දේට තමන්ම පැනලා තමන්ගේ මෝඩකම නිසාමයි දුක් වෙන්නේ නේද? අපි මිනිස්සු වුණාට අපි දන්නවද අපි ප්‍රතිකම කරනවා කියලා? දන්නේ නැහනේ. අපි මිනිස්සු වුණාට අපි ප්‍රතිකම කරනවා. පළඟැටිය මෝඩයි කියලා පළඟැටිය දන්නේ නැහැ. පළඟැටිය මෝඩයි කියලා දන්නේ කවුද? අපි මොඩයි කියලා දැන් අපි දන්නේ. අපි මොඩයි කියලා දන්නේ කවුද? කවුද දන්නේ? බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා දන්නවා අපිත් පළඟැටිය වගේ කියලා. පළඟැටියට ඒ සතා මොඩයි කියලා දන්නේ නෑ වගේ අපි මොඩයි කියලා අපි දන්නේ. අපි දුකම විඳිනවා, දුකටම තණ්හා කරනවා කියලා. කොහොමද අපි දුකම විඳින්න දුකටම තණ්හා කරන්නේ? අපිට දුක ඉන්නේ මොකෙන්ද? ගෙවල්, දොරවල්, ඉඩ කඩන් යාන වාහන, කුඹුරු අතු පිටියෝවා. ඇති බව නිසා හෝ නැති බව නිසා අපිට දුක එනවා. එහෙම නැත්නම් අපි මම කියලා උරුම කරගෙන ඉන්න මේ ජීවිතය නිසා හෝ දුක එනවා. නේද? එතකොට අපි අහපව හොයන්නේ, ප්‍රාර්ථනා කරන්නේ කැමති වෙන්නේ මොනවද? අර දුක ආපු දේවල්ම නෙමෙයිද? ඒ දේවල්ම දුකම විඳින ඒ දේම ප්‍රාර්ථනා කරන ඒ දේම කැමති වෙන අපිට දුක ලැබෙන එක පුදුමයක් නෙමෙයි. නමුත් මෙතන තියෙන ධර්මතාවය අවිද්‍යාව කියලා යමක් ඇත්ත දන්නේ නැහැ. දුක්ඛේ අඥානං, දුක දන්නේ නැහැ අපි. ඒකයි මේ ප්‍රශ්නේ. අපි හිතාගෙන ඉන්නේ දුක සැපක් කියලා. දුක දුකක් කියලා දන්නේ නැහැ. දුකට අපි හිතන්නේ සැපයි කියලා. දුක සැපයි කියලා හිතනකොට ඒ සැපය සිහි කර කර නැවත දුකම උපද්දවා ගන්නවා. මේ උපදවාගත්ත දුකමයි, මේ පවත්වන්නේ දුකමයි කියලා අපිට පේන්නේ නැහැ. අපිට තේරෙන්නේ නැහැ. අපි කලකිරෙන්නේ නැහැ නේද? අපි උපමාවක් කිව්වොත් අපිට හැදෙනවා හොඳ ලොකු මේ කුස්තයක්. අර කියන්නේ මොනවද? කඩුවේ ගම් කියලා. හොඳ කරන්නේ ලොකු කුස්තයක්. දැන් මේ කුස්තේ කහනකොට හොඳට සැපක් දැනෙන්නේ නැද්ද? දැනවනේ. සැපක් දැනවනේ. දැන් මේ සැපය ලබන්න පුළුවන් කුස්තෙන් තොරව. කුස්තයක් නැතුව මේ සැපය ලබන්න පුළුවන්. දැන් මේ ඇති වෙන සැපයක් ඇති වෙන තමයි මේ සැපේට සැපයි කියලා කියන්න පුළුවන්. ඈ ඇයි සැපක් නැද්ද ඒක? කුස්තේ කහනකොට සැපක් නැද්ද? ඈ තියනව නේද? සැපක් තියෙනවා. ඉතින් මේ සැපේට ඔයගොල්ලෝ කැමති නැද්ද? ඒ සැපේ ලබන්න පුළුවන් කමක් නෑ අපිට කුස්තේ නැතුව නේ. අනිවාර්යෙන් මේ සැපේ ලබන්න ඕන කෙනා කුස්තයක් ඇති කරගන්න වෙනවමනේ. කුස්තයක් උපදවාගෙනමයි මේ සැපේ විඳින්න වෙන්නේ. පැහැදිලිද? මේ කුස්තේ කසන සැපේ යම් කිසි කෙනෙකුට ලබන්න ඕනේ නම් ගන්න නම් එයාට වෙනම ඉස්සෙල්ලා කුස්තයක් හදාගන්න. කුස්තේ කියන එක සැපද? නෑ. දුකක්. ඒ දුක ඒ දුක උපදවාගෙනයි ඒ දුක තුලයි මේ සැප වේදනාව ලබන්න වෙන්නේ. එතකොට සැපද වැඩි දුකද මේකේ වැඩි? ඒ කසන සැපේ මොහොතකින් ඇතිවලා නැති වෙනවා. පවතින ස්වභාවයෙන්ම කුෂ්ඨේ වෙනවා නේද? කුෂ්ඨේම දුකයි නේද? ඒ වගේ මම මේ පොඩි උපමාවක් කිව්වේ කුෂ්ඨ රෝගයේ වගේ තමයි ඉපදීම ලෙඩවීම මහලු බව මරණය අප්‍රියං හා එක්වීම ප්‍රියංගෙන් වෙන්වීම කියන මේ ලෝකේ දුක. මේ දුක උපදින මේ රූපය උපද්වාගෙනම තමයි අපිට මේ ලෝකේ තියෙන කාම සැපය කියන එක විඳින්න වෙන්නේ. මේ කාම සැපය කියන එක විඳිනවා නම් විඳින්න වෙන්නේ ජරා මරණ ශෝක පරිදේව දුක් දුම්නස් කියන කාරණාවන් උපදවාගෙනමයි. ඇයි මේ ජීවිතය උපන්නොත් අපි ඉපදුනොත් ලෙඩ වෙන්නේ නැද්ද? මහලු වෙන්නේ නැද්ද? මරණයට ශෝක පරිදේව දුක් දුම්නස් වලට පත් වෙන්නේ නැද්ද? පත් වෙනවා. ඒ ස්වභාවයකට පත් වෙන ජීවිතයක් ලබාගෙනමයි අපිට මේ ඇහැ නිසා සැප විඳින්න වෙන්නේ. කන නිසා සැප විඳින්න වෙන්නේ. ඇහැ නිසා කන නිසා කියන්නේ රූප බලලා ශබ්ද අහලා ඇති වෙන සැපයක් තියෙනවා නම් මේ කුෂ්ඨ රෝගේ කහනකොට ඇති වෙන සැපය වගේ. හැබැයි මේ සැපේ විඳින කෙනා කුෂ්ඨෙන් මිදිලා නැහැ. හොරියෙන් මිදිලා නැහැ. ඒ වගේ මේ සැපේ විඳින කෙනා ජරා මරණ ශෝක පරිදේව දුකෙන් මිදිලා නැහැ. මේ දුක තුල පය ගහලා ඒ කියන්නේ ලෙඩ වෙන කයක් සබාගෙන හදාගෙනයි මහලු වෙන නොයෙක් දුක්ගම උපදින කයක් හදාගෙනයි මෙයාට මේ සැපේ විඳින්න වෙන්නේ. ඒ නිසායි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ කාමය කියලා කියන්නේ හරියට කුෂ්ඨ රෝගයක් වගේ කියලා. කාමය කියන්නේ කුෂ්ඨ රෝගයක් වගේ. කුෂ්ඨ රෝගේ කසනකොට ටිකක් සැප දැනෙනවා. ආපහු කසලා ඉවර වුණාම මොකද වෙන්නේ? විහිද වැඩි නේද? ඒ වගේ අපිට මේ කාම සැපය කියන එක විඳින්න පුළුවන් ද ඇහැ නැතුව, මේ රූප නැතුව, කන නැතුව, ශබ්ද නැතුව, නාසය නැතුව විඳින්න පුළුවන් ද සැප? ඇහැ කන දිව නාසය ශරීරය කියන මේ ටික තියනවා කියන්නේ මොනවද තියෙන්නේ? මේ කය හැදුනොත් මේ කය දිරණ බව නවත්තන්න පුළුවන්ද? ලෙඩ වෙන බව නවත්තන්න පුළුවන්ද? මහලු වෙන බව නවත්තන්න පුළුවන්ද? බෑ. කුෂ්ඨයෙන් එන සැපයට කැමතියි කියලා කියන කෙනා කැමතියි කියන්නේ කුෂ්ඨයට කැමතියි කියන එක නෙමෙයිද? මේ රෝගයට කැමතියි කියන එක නෙමෙයිද? එයා මේ සැපේ කැමතියි කියන්නේ ආපහු කුෂ්ඨේ ප්‍රාර්ථනා කළා නෙමෙයිද තියෙන්නේ? කුෂ්ඨේ කසන සැපේ ප්‍රාර්ථනා කරනවා කියලා කියන්නේ කුෂ්ඨ රෝගය ප්‍රාර්ථනා කරනවා නෙමෙයිද? මොකක් නේද ආද? කුෂ්ඨ රෝගිය නැතුව මේ සැපේ ලැබෙන්නේ නැහැ. මේ සැපේ ප්‍රාර්ථනා කරනවා නම් මේ සැපේ නැවත ඕනේ කියලා හිතනවා නම් මේ සැපේ මෙයාට ලැබෙන කුෂ්ඨ රෝගිය ලැබෙන්න වෙනවා. අනිවාර්යනේ. නේද? කුෂ්ඨ රෝග මං කියන එක තේරෙනවද? කුෂ්ඨ රෝගේ කසනකොට ඇති වෙන සැපයක් තියෙනවා නම් මේ සැපේට අපි කැමති නම් මේ සැපේ අපිට ඕනේ නම් මේ සැපේ අපි ඕනේ කියලා කියන්නේ කුෂ්ඨ රෝගිය ඕනේ කියන එකයි. කුෂ්ඨ රෝගියට කැමති. ඇයි ඒ? කුෂ්ඨ රෝගිය නැතුව මේ සැපේ උපදින්නේ නැහැ. එහෙනම් අපි ප්‍රාර්ථනා කරලා තියෙන කුෂ්ඨ රෝගිය. ඒ වගේ මේ රූප දැකීමෙන් ඇතිවන සැපේට අපි කැමති නම්, ශබ්ද ඇසීමෙන් ඇතිවන සැපේට අපි කැමති නම්, ගන්ධ සුවඳ දැකීමෙන් ඇතිවන සැපේට අපි කැමති නම්, ඒ කියන්නේ මේ අපි කැමති කියන්නේ ජරා මරණ ශෝක පරිදේව දුකටයි අපි කැමති. ජරාවට යන මරණයට යන අඬන්න ගැලපෙන්න වෙන රූපයක් උපදවාගන්නේ නැතුව මේ සැප විඳින්න බෑ. එහෙනම් මේ සැපේ අපිට ඕන නම් මේ බඳු රූපයක් අපිට උරුම කරගන්න වෙනවා. එහෙම උරුම කරගනයි නැවත අපිට මේ සැප විඳින්න වෙන්නේ රූප බලන සැප. එහෙනම් අපි ප්‍රාර්ථනා කරලා තියෙන සැප කියලා මොනවද? ජරා මරණ දුක. අපි අර කුෂ්ඨ රෝගයේ කසන සැපේ ප්‍රාර්ථනා කළා කියලා ප්‍රාර්ථනා කරලා තියෙන මොකද්ද? කුෂ්ඨ රෝගයනේ. ඒකට හේතුවක් තියෙනවා. කුෂ්ඨ රෝගය හොඳ වීමේ සැපේ අපි ගාව නැති නිසා. කුෂ්ඨ රෝගයක් නැති කමේ සැපක්. ඒ සැපේ සැපක් කියන අදහස අපිට නැති නිසායි අපි මේක කරන්නේ. කුෂ්ඨ රෝගේ නැති කෙනෙකුට කිව්වොත් කුෂ්ඨ රෝගේ කහනකොට ඒ කහන සැපය දැකලා කුෂ්ඨ නැති කෙනෙකුට හිතෙයිද අනේ මටත් අර සැපය තියෙනවා නම් කියලා හිතෙනවද? ඇයි හිතෙන්නේ නැත්තේ? ඉතින් ඒක සැපක් නේ. ඒ මොහොත සැප වුණාට ඒක දුක මතමයි පිහිටලා තියෙන්නේ. දුකම මත පිහිටලා තියෙන්නේ, දුකේම පැවතිලා තියෙන්නේ, දුක තුලම ඉපදිලා තියෙන්නේ. දුකෙන් තොරව මේ සැපේ කියන එක ලැබෙන්නේ නැහැ. සැපයේ කහන මොහොතට විතරයි දුක මහත්පස නිත්‍යවම පවතිනවා. නේද? ඒ වගේ කුෂ්ඨ රෝගයේ කහනකොට ඒ සැපේ ප්‍රාර්ථනා කරනවා වගේ තමයි කෙනෙක් ප්‍රියමනාප වුණ කෙනෙක් රූපයක් බලනවා. අනේ මටත් ඒ සැපේ තියෙනවා නම් හොඳයි කියලා කියන්නේ මොකද්ද? අර කුෂ්ඨේ කහන සැපේ මටත් තියෙනවා නම් හොඳයි. අනේ අර හොරිය මටත් හැදෙනවා නම් හොඳයි කියලා මේ හිතලා තියන්නේ. ඇයි ඒ? ඇයි මේ රූප බලන සැපේ අපිටත් ඕනේ නම් අපිටත් ලැබෙනවා මොකද්ද? ලැබෙන්න ඕනේ ඇහැ කන දිව නාසය ශරීරේ. ඒ ටික ලැබුණා කියන්නේ මොකද්ද ලැබුණේ? මහලු බව, ලෙඩවීම, මරණය. අද අපිට මේ තියෙන දුක් ටික එහෙම ලැබුණා නෙමෙයිද? ලැබුණා. එහෙනම් දැන් අපි නොදන්න වුණාට ප්‍රාර්ථනා කරලා තියෙන්නේ සැපයේද දුකද? දුක. කුෂ්ඨයේ කසන සැපේ ප්‍රාර්ථනා කරනවා කියලා එයා කළා තියෙන්නේ සැපද ප්‍රාර්ථනා කරලා තියෙන්නේ දුකද? දුක. දුක. නේද? ඉතින් කුෂ්ඨයක් හැදිලා කෙනෙක් ඒ කුෂ්ඨේ තියෙන වේදනාව දන්නවනේ. පහු කාලෙදි කුෂ්ඨේ හොඳ වුණොත් තව කවුරු හරි කුෂ්ඨයක් අහනකොට මටත් මේ කුෂ්ඨේ හැදෙනව නම් කියලා හිතෙයිද? හිතෙන්නේ නැහැ. ඒ වගේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා කියන්නේ කුෂ්ඨ රෝගේ හොඳ වෙච්ච අය. මේ කුෂ්ඨ රෝගී කසන කෙනෙක් දැක්කම මටත් මේ කුෂ්ඨ රෝගේ හැදෙනව නම් මේ සැපේ මටත් දෙනව නම් කියලා හිතෙන්නේ නැහැ. කාමය වළඳන ප්‍රියමනාප රූප බලන සද්ද බලන අහන ලෝකයා දැකලා බුදුපසේ බුදුමහරහතන් වහන්සේට කවදාවත් හිතෙන්නේ නැහැ මට මේ සැපේ ලැබෙනවා නම් මට මේ සද්ධාහන් හම්බ වෙනවා නම් කියලා හිතන්නේ නැහැ. මොකද මේ කුෂ්ඨ රෝගී කියන එකම දුකක් කියලා දකිනවා නේද? ඉතින් දැන් අපිට වෙලා තියෙන්නේ අපි දුක දන්නේ නැහැ. දුක්ඛ සමුදය දන්නේ නැහැ. කුෂ්ඨ රෝගය නිසා ඇතිවෙන සැප කියන්නේ දුකක් කියලා අපි දන්නේ නැහැ. අපිට හිතන්නේ ඒක සැපයි කියලා. ඒ සැපයි කියලා අදහසින් ඒ දේ ලබා ගන්න කියලා අපි උත්සාහවත් වුණා නම් කළ දින ආයත් කුෂ්ඨ රෝගය හදාගෙන තියෙනවා. ආයත් කුෂ්ඨ රෝගය හැදීම නිසා කසන සැපේ දුකක් කියලා අපි දන්නවා නම් කලකිරෙනවා. ආයත් ඒක සැපයි කියලා හිතනකොට ආයත් කුෂ්ඨ රෝගය හදාගන්නවා. මේ වගේ කුෂ්ඨෙන් අපි මිදෙන්නේ නැහැ, දුකෙන් මිදෙන්නේ නැහැ. ඒ වගේ මේ රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ දැකීම නිසා, බැලීම නිසා, ඇසීම නිසා ඇතිවෙන සැපයක් තියෙනවා නම් මේ සැපේ හරියට අර කුෂ්ඨයේ කහනකොට ඇතිවෙන සැපේ වගේ. ආස්වාදයේම ටිකයි, ආදීනෝ ගොඩායි. නමුත් අපිට ඒ ටික පේන්නේ අර කුෂ්ඨේ කහන සැපේ පේනවා වගේ මේ රූප මාත්‍රයක් බලන මොහොතට, ශබ්ද මාත්‍රයක් අහන මොහොතට ඇතිවෙන සැපේ විතරයි අපිට සැපයි කියලා පේන්නේ. ඒක තව ප්‍රාර්ථනාක් කරනවා. ඊට පස්සේ මේ සැපේ ලැබෙන්න නම් අපිට ඇහැ ලැබෙන්න වෙනවා, රූප ලැබෙන්න වෙනවා, හිත ලැබෙන්න වෙනවා. මේ ටික හම්බුනාම ආයෙත් ලැබුණේ ජරා මරණ. ආයත් කුෂ්ඨය හැමදාම ජරා මරණ දුකම ප්‍රාර්ථනා කරනවා. ඒ දුකම ලබනවා පළඟැටියා වගේ තපිත දන්නේ. ඉතින් අද දවසේදී අපි එක දෙයක් කරන්න ඕනේ. අපි එක දෙයක් තේරුම් කරගන්න ඕනේ. මේ දුක කියන කාරණාව අපි නැති කරන්නේ කොහොමද? ඒ නැති වෙන මාවත ප්‍රතිපදාව මොකද්ද කියලා හොඳට තේරුම් කරගන්න ඕනේ. එහෙම නැති වුණොත් කවදාවත් දුක කියන එක නැති කරන්න පුළුවන් කමක් නැහැ. අර මම උපමාවක් කියන සමහර විටක මේ දුක කියන එක අපේ ජීවිතවලට ගලාගෙන එන්නේ කුමක් නිසාද කියලා. විචෙල්ලා විශේෂයෙන් මෙන්න මේ ටික මතක් කරන්න ඕනේ. මේ දුක දුක ඇතිවීමත් නැතිවීමත් නැති කරන මාර්ගයක් කියන මේ හතරට කියන මොකද්ද? චතුරාර්ය සත්‍ය. මේ චතුරාර්ය සත්‍ය දැනීම මේ දැකීම හා දැකීම කියන මේ ධර්මතාවයත් නොදැනීම හා නොදැකීම කියන මේ ධර්මතාවයත් මතයි බෞද්ධ හා අබෞද්ධ කියන එක බෙදෙන්නේ. බුදුරජාණන් වහන්සේ ලෝකෙ පහළ වෙන්න ඉස්සර වෙලා බෞද්ධය හිටියද? ඒ දහම අහපු අය බෞද්ධ වුණා. බෞද්ධ කියන්නේ බුද්ධිමත්. බුද්ධිමත් වුණා. එතකොට මේක බුද්ධිමත් දහමක් වුණා. එතකොට බුද්ධිමත් නැති කෙනයි බුද්ධිමත් කෙනයි බෙදෙන්නේ ඔය හතරෙන්. බුද්ධිමත් නැති කෙනා කියලා කියන්නේ මේ ලෝකේ ඉන්න අය. ඒ අය දුක දුකක් හැටියට දන්නවා. ඉපදෙනවා, ලෙඩ වෙනවා, මහලු බව, ওই බඩේ කැක්කුම්, කන් කැක්කුම්, මේ නොයේක් ලෙඩ රෝග හැදෙන එක දුකයි කියලා දන්නවා. එතකොට ප්‍රියන්දෙන් වෙන්වීම, හිතන දේවල් නොලැබීම මේවා දුකයි කියලා දන්නවා. දුකට හේතුව ඒ අය දකින්න කොහොමද බාහිර? දරුවා නැති වෙච්ච නිසායි දුක එන්නේ. ගෙදර කැඩුණු හින්දායි දුක එන්නේ. මිල මුදල් නැති හින්දායි දුක එන්නේ. රස්සාවක් නැති හින්දායි දුක එන්නේ. කුඹුරු වතු පිටි නැති හින්දායි දුක එන්නේ. ඕවා නැතිව දුක් විඳින්න වෙයි. එහෙමනේ ඒක දන්නේ. මේ තමයි දන්නේ. දුක නිරෝධයක් දන්නවා අපි දුක නැති වෙන කාරණාවත්. හොඳට මුදල් ටිකක් තිබුණා නම් දුක නැතුව ඉන්න පුළුවන්. හොඳ රස්සාවක් තිබුණා නම් දුක නැතුව ඉන්න පුළුවන්. ගෙයක් දොරක් හදාගත්තොත් දුක නැතුව ඉන්න පුළුවන්. වාහනයක් ගත්තොත් දුක නැතුව ඉන්න පුළුවන්. දරුමල්ලෙක් හදාගත්තොත් දුක නැතුව ඉන්න පුළුවන්. දැන් දුක නැති වෙන කරුණත් අපි දන්නවානේ. දැන් ඔක්කොම දුක නැති කරන ප්‍රතිපදාවක් හැසිරෙන මොනවද? ගෙවල් හදනවා, රස්සාවල් කරනවා, මුදල් එකතු කරනවා, හරක බාන ගන්නවා, කුඹුරවත පිටි ගන්නවා. ඇයි මේ දුක නැති කරන ප්‍රතිපදාව කැතරන්නේ? ඇයි මේ ටික ලැබුණාමයි දුක නැති වෙන්නේ කියලා දැක්කන්නේ නේද? ඕකද කියන අනාරේ දර්ශනේ. බෞද්ධ නැහැ. ඔයගොල්ලෝ ලේබලයට බෞද්ධයි කියලා හිතියට මම දන්නා ওই ටික නම් කරන්නේ බුද්ධිමත්ද? ඇයි අපිට එකක් හිතන්න පුළුවන්? රස්සාවක් නැත්තම් දුක එනවා නම් රස්සාවක් තියෙනවා නම් දුක නැත්තම් ඉහළ හොඳ රස්සාවල් කරන අය දුක නැතුවද ඉන්නේ? අපිට හිතන්න පුළුවන් ටිකක්. මුදල් නැතුවමයි දුක් විඳින්නේ. මුදල් තියෙනවා නම් දුක නැතුව ඉන්න පුළුවන් කියලා හිතනකොට මේ ලෝකේ කෝටි ප්‍රකෝටි ගණන් මුදල් තියෙන අය ඉන්නවා. මේ අය ලෙඩ වෙන්නේ නැද්ද? මහලු වෙන්නේ නැද්ද? මැරෙන්නේ නැද්ද? එහෙනම් මම මේ බොහොම අමාරුවෙන් මුදලක් රුපියල් දෙකක් හොයාගන්න අජරාමර වෙන්න හදන්නේ. ඇයි අපිට හිතන්න බැරි? පුළුවන්. ගයක් හදාගත්ත දුක නැතුව ඉන්න පුළුවන් කියලා හිතනොත් තත්තු ගණන් මුස ගෙවල් තියන අය ඉන්නවා. මේ අය ලෙඩ වෙන්නේ නැද්ද? මහලු වෙන්නේ නැද්ද? එහෙනම් මේ පොඩි ගයක් හදලද මම දුක නැතුව ඉන්න හදන්නේ? මෙම වෙනවද කියලා හිතන්න පුළුවන් අපිට නේ? පුළුවන් නේ? එතකොට තේරෙනවා එහෙනම් මේ බාහිර භෞතික දේවල් තිබුණා කියලා දුක නැති වෙන්නේ නැහැ. හොඳට තේරෙනවා. ජීවල් තියෙන, මුදල් තියෙන, හොඳ රස්තාවල් තියෙන මේ ඔක්කොම තියෙන අය නැද්ද ලෝකෙ? ඉන්න. මේ අය ලෙඩ වෙන්නේ නැද්ද? මහලු වෙන්නේ නැද්ද? මරණයටපත් වෙන්නේ නැද්ද? පත් වෙනවා. ඒවා දුක නෙමෙයිද? දුක. එහෙනම් මේවා තිබුණා කියලා දුක නැති වෙන්නේ නැහැ කියලා පේනව නේද? පේනවා. බෞද්ධ කියන කෙනා දකින්න ඕන ඔය ටික. එයා රස්තාවක් කරන්නේ දුක නැතුව ඉන්න නෙමෙයි ජීවිතේ ජීවත් කරන්නේ. ගෙයක් දොරක් හදන්නේ දුක නැතුව ඉන්න නෙමෙයි ජීවිතේ ජීවත් කරගන්න. උපන්නාම මැරෙන්න බැරි නිසා. හොඳ නුවණක් තියෙනවා යා. එයා දකින්නවා දුකට හේතුව තණ්හාව. දුකට හේතුව ගේ කැඩුණු එකවත්, දරුවා නැති වෙච්ච එකවත්, මුදල් නැති එකවත්, රස්සාවක් නැති වෙච්ච එකවත් නෙමෙයි දුකට හේතුව. දුකට හේතුව තමන් ළඟම තියෙන තණ්හාව. දුක නැති වෙනකොට නැතිවීමේ හේතුව දකින්න මොකද? තණ්හාව නැතිවීමෙන්. තණ්හාව නැතිවීමෙන්ම දුක නැති වෙනවා. ගෙවල් දොරවල් හදාගත්ත තිබුණා කියලා දුක නැති වෙන්නේ නැහැ. තණ්හාව නැතිවීමෙන් දුක නැති වෙනවා කියලා දකින්න. ගෙවල් දොරවල් හදන්න ඕනේ, රස්සා කරන්න ඕනේ කියලා පිළිපදින්නේ නැහැ. මේ තණ්හාව නැති කරන විදිහට හැසිරෙන්න ඕනේ, මනස හසුරවන්න ඕනේ. එතකොටයි දුක නැති වෙන්නේ කියලා දකිනවා. අපි ඒක ටිකක් විමර්ශනය කළ බලමු, මේක ඇත්තද කියලා. මිනිස්සුයෝ හිඳ අපිට සුදුසුයි ඒක හිතන එක. දැන් අපිට තියනවා කියන්නකො පුංචි පැල්පතක් වගේ දෙයක්. අපේ ගෙදෙට අල්ලපු ගෙදර තියෙන තට්ටු හතක ලොකු ගොඩ නැගිලා. ඔන්න සුනාමිය වගේ විශාල වතුර පාරක් ඇවිල්ලා මේ දෙකම කඩාගෙන ගියා. දැන් අපිට දුක එන්නේ මොකකින්ද? අපේ පැල්පත කැඩුනහම අපිට දුකයි නේද අර තට්ටු හතේ ගොඩ නැගිලා කැඩුනට වඩා. දැන් ගේ කැඩීම නිසා නම් දුක එන්නේ අර ලොකු ගොඩ නැගිලා කැඩුනහමනේ දුක එන්නේ. ඇයි පැල්පත කැඩුනහම දුක වැඩි වෙන්නත් අච්චර ලොකු ගොඩ නැගිලා කැඩුනත් දුක අඩු වෙන්නත් හේතුව මොකද්ද? මේ පැල්පත මගේ. තට්ටු ගණනක එකක් වුණත් මගේ නෙමෙයිනේ. එහෙනම් මේ මගේ කියලා අල්ලගත්තොත්, උරුම කරගත්තොත් මේ හේතුව නේද මේ දුක ගෙනත් දෙන්නේ? තේරෙන්නේ? මෙන්න මේ වගේ බුදුරජාණන් වහන්සේ පෙන්වන මේ මානසික මේ අනිත්‍ය වෙන ලෝකය අල්ල ගැනීම මතයි දුක තියෙන්නේ. එතකොට ඒකට මම උපමාවක් පෙන්වන්නම්. දුක ඇති වෙන්නේ, වැරදි අකුසල සිද්ධ වෙන්නේ තණ්හාව නිසායි කියන එක. මේ පින්වතුන්ට හම්බුණා කියලා හිතන්න, කවුරු හරි දුන්නා කියලා හිතන්න මැණික් ගලක්. ඔන්න ටිකක් ලොකු මැණික් ගලක්. දැන් මැණිකක් කියලා දකිනකොට වටිනාකමක් එනවද නැද්ද? එනවා. ලොකු මෙච්චරද මැණික් ගලක් උන කොච්චර වටිනවද? නිල් කැටයක්. කෝටි ගණක් විතර වටිනේ. මේ වගේ මෙච්චරක් විතර ගත්තොත් කෝටි ගණක් විතර වටිනවා. දැන් මෙච්චරක් විතර නිල් මැණිකක් කියලා දැක්කපු හැටිය වටිනාකම ඉදේ වෙනවා නේද කෝටි ගාණක් කියලා? කෝටි ගාණක් කියලා වටිනාකම එනකොට තණ්හා වෙන්නේ නැද්ද? එනවා. කැමැත් වෙන්නේ නැද්ද මේකට? එනවා. කැමැත් ඇති වෙනකොට මසුරුකම, තද මසුරුකම ඇති වෙනවා. මේක තව කාටවත් යන්න එපා මට මොونی කියන අදහස එන්නේ නැද්ද? එනවා. මසුරුකම එනකොටම මේකට ආරක්ෂාව දෙන්න ඕනේ කියලා හිතෙනවා. දැන් ගෙදර ගෙනල්ලා කබඩ් එකේ දාන්න. දැම්මහම අම්මෝ හොරෙක්වත් දැන්නොත් කබඩ් එක තමයි අරින්නේ. ටක් ගාලා ඒක අරගෙන ඇඳේ මෙට්ටියට හංගනවා. එහෙනම් මෙට්ටියටත් අදින්න පුළුවන්. ඉතල මිරිස් මුට්ටිය හංගනවා. හරිද? ඔය තමයි ගෙවල් වල කරන්නේ නේ. මේ උත්පාදකම ලේ මොකටද දන්නේ? නෑ නෑ ඒකත් නිකන්වත් ගන්න පුළුවන් කාල මුට්ටිය හරි දානවා. ඒව බලනකොට දුමේ හරි දානවා. දැන් ජෙයි ඉඩ මදි මේක හංගන්න. හංගන හංගන තැන මෙයට සැකයි. ඇයි කොයි දාවේ හරි කවුරු හරි පැනලා ගන්නේ කියලා. ඉතින් රැයට නිදා ගන්නකොට කඩුවක් හරි අතේ තියා ගන්නවා. පොල්ලක් හරි අතේ තියා ගන්නවා. තුවක්කුවක් තියෙනවා, පිස්තෝලයක් තියෙනවා, ඒක හරි අතේ තියා ගන්නවා. දැන් බැරි වෙලා හොරෙක් එහෙම මේක ගන්න කියලා පැන්නොත් බැනලා මේක නවතර කරගන්න පුළුවන් උනොත් බයින්නද නරක නපුරු වචනයක් හරි කියලා. අසභ්‍ය වචනයක් හරි කියලා බැන්නොත් මේක බේරගන්න පුළුවන් උනොත් කියන්නේ නැද්ද? කියනවා. එතකොට ඒ පොල්ලකින් ගහලා බේරගන්න පුළුවන් උනොත් බේරගන්නද? බේරගන්න. ඒ කඩුවෙන් කිලිසෙන් ඇනලා මරලා හරි බේරගන්න පුළුවන් උනොත් බේරගන්නද? දැන් බලන්න මේ ආරක්ෂාව තියෙනකොට gadu muguru ගන්න උනේ ඉදේම. දඬු මුගුරු ගන්නකොට මේ පුද්ගලයා රළු, හරුස, දැඩි පුද්ගලයෙක් උනේ ඉබේම. උන දැන් මහා රළු මිනිස්සේ. කියන්නේ ගැහුව ගහන්න ඕනේ නැ මේක ගන්න කියලා ආව විතරයි ඇති මරන්න තරම් මෙයා ඉදිරිපත් වෙන. එච්චර විතකයි වචනේ දරදම් වෙලා. ඒ විතරකුත් නෙමෙයි දැන් නිදාතේ නිදා ගන්නත් නැහැ. හැම වෙලාවෙම නැගිටිනවා බලනවා රජිය. ගමනක් බිමනක් කියන්න බෑ. හැම වෙලාවෙම සිහිය තියෙන්නේ මෙතන. දැන් ඕක මේ මැණික වටිනාකමෙන් යුක්තව ආරක්ෂා කරන්න ගිහිල්ලා කායිකව මානසිකව බොහෝ දුක් විඳිනවා. එතකොට ඔහොම රැකගෙන තිබ්බොත් මරණාසන්න මොහොත වෙනකන් තියාගන්න පුළුවන් වුණා. ඒත් මේ මැනිකට ආශාවෙන් රැක කියලා මරණය නතර කරන්න පුළුවන්ද? එතකොට දැන් මේක රැක ගන්නයි මට ඕනේ. මේකට තණ්හාවෙන් ආයේ උපදින මේක රකින්න පුළුවන් මට්ටමේ කෙනෙක් කියලා. මහා ගල් පෙරේතෙක් කියලා උපදිනවා. හරිද? ඇයි? ඒ වගේ පෙරේතෙක් වුණාම මිනිස්සෙක් කියලා උපන්නොත් එයාට නිතරම මෙතන ඉන්න බෑ. කන්න බොන්න කෑම හොයන්න යන්න වෙනවනේ. බඩගින්නේ හරි අවුරුදු දහස් ගානකින් පෙරේතෙක් වුණොත් මේක වහගෙනම ඉන්න පුළුවන්නේ. එතනම ඉන්න විදිය ආත්මභාවයක් ලැබෙනවා. ඔන්න තිබීම නිසා සුවසේ නිදාගන්න නෑ, ඇවිදින්න නෑ, දුකින්ද. එතකොට මරණයෙන් පස්සේ අවුරුදු 100,000 කෝටි ගාණක් දුක් විඳින මහා පෙරේත ආත්මයක්ම ලැබුවා. මේ තරම් යමක් අපිට දුකක් උරුම වුණා නම් උරුම වුණේ මොකක් නිසාද? මේ තණ්හාව නැමැති එකම ධර්මය නිසා නේද? ඒ තණ්හාව නැමැති ධර්මය අපිට ඇති වුණේ කුමක් හින්දාද? මැණිකක් කියලා දැකපු හින්දා. වටිනාකම හින්දා, වටිනාකම කියලා මැණිකක් කියලා දැකපු හින්දා. එක මැණිකකින් ඔච්චර අලාභයක්, ඔච්චර දුකක් ආවනම් ඔය වගේ මහ විශාල මැණිකයට 100ක් 1000ක් විතර අපේ වටපිටාවේ තිබ්බොත් අපි සැපක් විඳී කියලා හිතනවද? ඈ මොනතරම් දුකක් විඳීද අපි? නමුත් අවිද්‍යාවෙන් පිරුණු මනසකට මේ දුක දුකක් කියලා තේරෙන්නේ නැති වෙලා මේ නිදි වරාගෙන ඉන්නවා. සී කණ්ඩ බොඳ වෙලාවක් නැහැ. හැම වෙලාවෙම හිතෙන් පිච්චෙනවා, දැවෙනවා, දඬු මුගුරු අතේ තියාගෙනමයි ඉන්නේ. මෙච්චර රළු පැවැත්මකට මේ ලෝකෙ සාමාන්‍ය කෙනාට තියෙන නිදහසවත් යට නැහැ. එච්චර දුකක් විඳිනවා ඒ කෙලෙසේ බලවත්කමට පේනත් මේක දුකක් කියන්නේ. ඔය වගේ ඒවා 30ක් 1000ක් කෝටියක් විතර තිබුණොත් කියන්න බැරි දුකක් විඳිනේ. ඔන්න දැන් ඔහොම රකින්න මැණික් කැටයක් තිබ්බ කියන්නේ දැන් තේරුණාද? තණ්හාව දුකට හේතුවයි කියපේ නිකමට. තණ්හාව කියන එක දැන් මේ තණ්හාව නිසායි මේතන දක්වාම අපු ආවේ. ඉතින් ওই තණ්හාවෙන් හංගංග හේතුව මැණික දවසක් අරගෙන යනවා කඩේට විකුණන්නේ. ඈ ගියාට පස්සේ කඩේ මුදලාලි කියනවා, අයියෝ මහත්තයෝ මේක මේ වීදුරු ගලක් නේ කියනවා. දැන් ටිකක් තරහත් යනවා. බොරු කියන්නේ කොහොමද දෙනවා ඔය මගේ මැණික? ඕක මේ විදුරු ගලක් කියනවා. මේ මිනිහ මේක මේ රවට්ටන්න හදන අල්ලපු කඩේටත් දෙනවා. ඒකත් කියනවා නිකන්වත් එපාවක විදුරු ගලක් කියනවා. දැන් අනිත් යන්ටත් කියන්නේ කවුරුත් දන්නේ නැහැ. දැන් මෙයාට තේරෙයි අයියෝ මම රැවටිලා ඉඳලා තියෙන මෙච්චර කල් මේ මැණිකක් කියලා විදුරු ගලක් නේද කියලා දැකපු ගමම්ම මොකද වෙන්නේ? වටිනාකමට මොකද වෙන්නේ? නැති වෙනවා. දැන් ඉස්සල්ල තරම් තණ්හා කරනවද? ඔන්න දැන් වටිනාකම නැහැ. දැන් තණ්හාව අඩුයි. දැන් අල්මාරියේ තංගනවා, මිරිස්පුට්ටියේ තංගලා, හාල් එකේ තංගනවා. දැන් පැත්තකට දානවා. දැන් ආරක්ෂාව නැහැ. දැන් මේක රකින්න කියලා විදුරු ගල රකින්න කඩු කිනිසි පොළු ගන්නවද? මේක කවුරු හරි ගන්නවොත් නරක වචන, අපුරු වචන එහෙම කියනද උගල? නැහැ. මේක විදුරු ගල කවුරුවත් ගනීදෝ ගනීදෝ කියලා රෑ දෙකට හරිය නැගිට නැගිට බලනවද? ගමනක් බිමනක් නිදහසේ යන්න බෑ. මේකම සිහි කරනවද? මේ වීදුරු ගලට තණ්හාවේ මරණයෙන් පස්සේ පෙරේතෙක් හො වෙනවද? දැන් බලන්න මේ නොවටිනා හැටියට දකින්නකොට තණ්හාව කියන එක ඇති නැති උනේ ඉබේම නේද? තණ්හාව කියන එක නැති වෙනකොට ආරක්ෂා කරනවා කියන එක නැති උනේ ඉබේම නේද? දැන් පැත්තකට දාලා තියෙන මිසක මේක ආරක්ෂා කරනවද? නැහැ. ආරක්ෂාව කියන එක නැති වෙනකොට දඬු මුගුරු ගන්න වෙනවා කියන එක නැති වෙන ඉබේම නේද? එහෙම දඬු මුගුරු නොගන්න පුද්ගලයෙක් ලිහිල් වෙච්ච, සිසිල් වෙච්ච මිනිසෙක් කියන්නේ ඉබේමනේ. මේක කවුරු හරි ගන්න ආවොත් වීදුරු ගල ඒ හේතුවෙන් කඩුවකින් කිනිසකින් මෙයා කොටනවද කවදාවත්? එහෙනම් නරක අසභ්‍ය වචනකින් හෝ බයින්වද? අසභ්‍ය වචන හෝ කියනවා නම් එහෙම ධර්මතාවයක් වෙන්නේ නැහැ. ඒ වගේම පොල්ලකින් දණ්ඩකින් ලියකින් ගහනවා නම් ඒ දේ වෙන්නේ නැහැ. නරක වචන, නපුරු වචන කියනවා නම් ඒක වෙන්නේ නැහැ. ඔන්න දැන් හිත කය වචනය කියන තුන්දොරින්ම රළු ක්‍රියා කරන්නේ නැති ලිහිල් වෙච්ච, සිසිල් වෙච්ච පුද්ගලයෙක් බවට පත්ුනේ ඉබේම. ඒ හේතුෙන් දුක් දුම්නස් නොවින්දට මනසක් හැදිලා තියෙන ඉබේම නේද? දැන් අපි දැක්කා තණ්හාව කියන එක නැති වෙනකොට දුක කියන එක නැති වෙන බව. නේද? තණ්හාව කියන එක ඇති වෙනකොට දුක ගලාගෙන ආපු හැටි අපිට පේුණනේ. ඉතින් දැන් වෙලා තියෙන්නේ අපිට ලෝකයේ මැණික් වගේ තියෙන්නේ. මේ මම, මේ මගේ දුව, මේ මගේ පුතා, මේ මගේ කාර් එක, මේ මගේ ගෙදර, මේ මගේ රස්තාව, මේ මගේ මුදල, මේ මගේ මාළය, මේ මගේ කරාබු දෙක. ඒවා ඉතින් එක එක වටිනාකම් තියෙනවා. මේක මෙච්චරක් වටන ඒ පඤ්ඤාප්තිය මත විශාල විශාල වටිනාකම් තියෙනවා. එතකොට මේ මගේ ඉඩම, ඒ ඉඩම මෙච්චරක් වටිනවා. මේ ගෙදර, ගෙදර ලක්ෂ 20යි. එතකොට මේ රත්තරන් මාලේ පවුම් 5යි, පවුමක් කියන්නේ 5000යි, මෙන්න මෙච්චරයි. දැන් මේ විශාල වටිනාකම් තියෙනවා. ඒ වටිනාකම මත ඒ මට්ටමට කැමැත්ත තියෙනව නේද? කැමැත්ත තියෙනවා. ඒ මට්ටමට මසුරුකම තියෙනව නේද? මසුරුකම කිව්වේ තව කෙනෙකුට උරුම වෙනවට කැමතිද ඔයගොල්ලෝ? ඔයගොල්ලන්ගේ දේ නෑ. ඒ මට්ටමට ඔයගොල්ලෝ මේ දේ රකින්නනේ. දැන් අද මගේ ජීවිතේට හරි, මගේ දරුවන්ට හරි, මගේ මේ දේවල් වලට හරි මොනවා හරි වෙන්න ආවෝ ලීජකින් ගහලා බේරෙන්න පුළුවන් ගහන්න නැද්ද? ගන්න. කඩුවකින් කිනිස්සකින් කොටලා ඇනලා බේර ගන්න පුළුවන් බේර ගන්න නැද්ද? බේර ගන්න. එතකොට ස්ත්‍රී පුරුෂ ભેදයක් නෑ, ධර්මතාවයක් නෑ තියෙන්නේ. හේතුඵල ධර්ම. රළු වෙනවා කියන එක ජීවිතයේ ඉදීමයි මේ ධර්මතාවය තුල වෙලා තියෙන්නේ. හේතුඵල අනාත්මයි කියන්නේ ඒක. එතකොට අද මේ ලෝකයේ අය මෙච්චර රළු, දරදඬු, කූර බවට පත් වෙලා තියෙන කුමක් නිසාද? මේ මසුරුකම, තණ්හාව නිසා. ඒ තණ්හාව නිසා මේක ආරක්ෂා කරන්නේ, ආරක්ෂා කරන්නයි දඬු මුගුරු ගන්න වෙලා තින්නේ. ආරක්ෂා කරන දඬු මුගුරු ගන්න කෙනාගේ කය, වචන, මනස රළුයි, දැඩි. එතකොට ඒ ආරක්ෂා කර කර ඉන්න දේ කැඩුනොත්, අර අපි රැක රැක ඉන්න මැණික නැති වුනොත් මොන තරම් දුකක් වෙයිද? කිහි නැති වෙයි. කලන්ත හැදලා වැටේ පපුවට අත් ගහගන්නේ නේද? අර මිරිස් මුටි, ආල් මුටි, අහංග අංග හිටු මැණික නැති වෙලා හැම තිබුණොත් වෙන්නේ නැද්ද? ඈ අයියෝ මම මේක මෙච්චර රැක්කා නේද අම්මෝ කියලා විලාප කියලා අඬයි නේද? අඬන්නේ නැද්ද? අඬනවා. ඒ වගේ මෙච්චර අමාරුවේ මේ රැක රැක ඉන්න මේ දේ ලෝකේ එක දෙයකට මොන හරි දෙයක් වුණොත් බලන්න මොන තරම් අවිනිශ්චිත තැනකද ඉන්නේ අපි කියලා. අනිත්‍ය වෙන ලෝකේ අනිත්‍ය වෙන්න නොදී රැක ගන්න පුදුම අමාරුවකින් මේ අපි රැකකට. ඒ කියන්නේ උදේට පායන ඉර බහින්න නම් දෙන්නේ නැහැ කියලා අල්ලගෙන ඉන්න හදනවා අපි. පුළුවන් බෑ. ඒ වගේ අනිත්‍ය වෙන ලෝකේ අනිත්‍ය නම් වෙන්න දෙන්නේ නැහැ කියලා අල්ලගෙන ඉන්නවා. අපි අල්ලගෙන හිටියට අනිත්‍ය වෙනවා. බොහොම තණ්හාවෙන් අල්ලගෙන හිටියට අනිත්‍ය වෙනකොට මොකද වෙන්නේ? මැනික නැති වුණා. ඉතින් පපු අද්ද ගන්නවා, ඔළුව පිටිවල හප්ප ගන්නවා, සී නැතුව වැටෙනවා, කලන්තේ හැදෙනවා. ඇයි මේ? ඒ පමණට තණ්හාවනේ. තේරෙනවනේ? ඈ අරතරම් මැනික නැතිවීමෙන් ඇයි මේ විලාප දෙන්නේ? එයාගේ ආරක්ෂාව යම් පමණටද ඒ මට්ටමට දඬු මුගුරු ගත්තා. ඒ මට්ටමට මසුරුකම තිබුණා. ඒ මට්ටමට තණ්හාව තිබුණා. ඒ මට්ටමට වැරදි දැකීම තිබුණා. වැරදි දැකීම යම් මට්ටමකද, ඒ මට්ටමට තණ්හාව, තණ්හාව යම් මට්ටමකද, ඒ මට්ටමටම දුක ආවා. කෝටි ගණනක් වටිනා දෙයක තණ්හාව කළාම, කෝටි ගණනක් වටිනා මැණික නැති වුණාම, කෝටි ගණනක් වටිනා මැණික නැති වීමේ දුකම එනවා. ඉතින් 100ක් වටිනා දෙයක් නැති වුණාම 100ක් වටිනා දෙයක් නැති වීමේ දුක එනවා. ඒ බරටම දුක එනවා. අය වෙනස් වෙන්නේම නැහැ. ඒ වගේ ඔගලන්ට ජීවිතේ මම කියලා හරි, මගේ දරුවෝ කියලා හරි, දේවල් කියලා හරි මේ ධර්මතාවය තියෙනවා. අපි පුද්ගල භාවයෙන් ඇති කරගත්තර කරන්න දෙයක් නැහැ. මේ අනිත්‍ය වෙන ලෝකේ, වෙනස් වෙන ලෝකේ, විපරිණාම වෙන ලෝකේ නම් අපි අල්ලගෙන තියෙන්නේ මගේ කියලා, මම කියලා. ඒ ලෝකේ නම් රකින්න හදන්නේ. ඒ රකින්න කැමැත්තෙන් රකින්න හදන තණ්හා කරන ඒ වස්තුව නැති වෙච්ච දවසට ඒ මට්ටමටම දුක එනවා. පපුව අද්දහ ගන්න මට්ටමට දුකයි, ඔය හිස විත්‍යල ගහ ගන්න මට්ටමට දුකයි, කලන්ත හැදලා සිහි නැති වෙන මට්ටමට දුකයි. මේ දුක ආවේ දරුව නැති වෙච්ච හින්දාද, මුදල නැති වෙච්ච හින්දාද, ගෙදර නැති වෙච්ච හින්දාද? දැන් අර දුක ආවේ මැනික නැති වෙච්ච හින්දාද? නැහැ. මොකද්ද සද්ද? තණ්හාව නෙමෙයිද මේ දුක ගෙනත් දුන්නේ? ඈ දැන් මේක අර වීදුරුගල කැටියට දැක්කම මේ දුක තියෙනවද? ඉතින් එක දෙයක් නිසා නම් එහෙම අපිට අද 100ක් දේවල් තියෙනවනම් මැනික් වගේ අහුවෙලා දාහක් දේවල් තියෙනවා නම් මැනික් ඔබ යහුවලා දුක් දාහක් නෙමෙයිද? අනිත්‍ය වෙන ලෝකේ ලක්ෂයක් විතර අරමුණු තිබුණොත් කැමැත්තෙන් අහුවෙලා දුක් ලක්ෂයක් මෙන් එකක් එකක් හරි පල දෙනවා. අද එකක් කැඩුනොත් තව හවසට එකක් කැඩේ. හෙට එකක් කැඩේ. අනිද්දාට එකක් කැඩේ. කැඩේ කියන්නේ වෙනස් වෙයි. එකින් එක අපේ ජීවිතේ දුක කියන එක නොතිබුණොත් තමයි පුදුම වෙන්නේ. දුක කියන එක තිබුණොත් නෙමෙයි නොතිබුණොත් නේද පුදුම වෙන්නේ. තේරෙනවද මේ කියන්නේ? තේරෙන්නේ? එහෙනම් දැන් බුදුරජාණන් වහන්සේ පෙන්වන දුක්කට හේතුව තණ්හාව. තණ්හාව නැති කරන්න බුදුරජාණන් වහන්සේ පෙන්වන සම්මා දිට්ඨි ඇත්ත දකින්න. වීදුරු බෝලේ හැටියට දකින්න. වීදුරු බෝලේ මැණිකක් හැටියට දැකීම නිසා මේ දුක ආවේ. වීදුරු බෝලේ හැටියට දැක්කොත් මේ දුක නැති වෙනවා. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කළ සම්මා දිට්ඨි අපි මැණික් වගේ ලෝක දකින්න ලෝකයේ තුල දකින්න කිව්ව ඇත්ත වීදුරු බලක් වගේ කියලා පෙන්ව මොකද්ද මේ ලෝකේ අනිත්‍ය දෙයක් මේ ලෝකේ දුක් දෙයක් මේ ලෝකේ අනාත්ම දෙයක් මේ අනිත්‍ය බව දුක් බව අනාත්ම බව නිතරම නුවණින් සම්මර්ෂණය කරන්න මේක බොරුවක් නෙමෙයි කවදාම හරි දවසක නැසෙන්න පුළුවන් වෙනස් වෙන්න පුළුවන් හින්දා මේක අනිත්‍යයි කියනවා නොයෙක් ලෙඩ රෝග හැදෙනවා මේ ශරීරෙට බඩේ කැක්කුම් කම් කැක්කුම් ඔළුව කැක්කුම් හොරි කුෂ්ඨ දද මේ දුක මේ ලෙඩ රෝග හැදෙනවා මේ ශරීරෙට එහෙනම් මේ ශරීරය කියන්නේ රෝගයක් නේද මේක දුකක් නේද බලන්න කිව්වා මේක අනිත්‍ය දෙයක් නේද බලන්න කිව්වා ඒ වගේම මේක අනාත්මයි කියලා බලන්න කිව්වා කේස් කියන්නේ මමද එහෙම නැත්නම් නියපොතු ටික කියන්නේ දැන් මේ ශරීරයේ කේස් ටිකත් එක්ක අපි මම කියන්නේ මගේ නම් කේස් නෑ හැබැයි දැන් මේ ශරීරයේ කේස් ටිකත් එක්ක නේද මේ පින්වත් මම කියන්නේ කේස් ටික කපලා ඉස්සරහට දාන්න දැන් මේ කැපුණු කේස් ටිකට මම කියනවද නෑ ඒ කේස් ටිකට මොකද්ද කියන්නේ කෙස් කියලා මිසක මම කියන්නේ නැහැ නේ. ඉතින් දැනුත් තියෙන්නේ මම නොවන කෙස් ටික නෙමෙයිද? ඔය තියෙන්නේ මේ ශරීරේ මම නොවන කෙස් ටික නෙමෙයිද? මේ ශරීරේ තියෙන රෝම කූප ටික ගලවලා ඔක්කොම දාන්න ඉස්සරහට ඒකේ මම කියලා තියෙනවද කියලා බලන්න. නැහැ. ඉතින් මේ තියෙන්නේ ඒ ටිකම නෙමෙයිද? මේ නියපොතු ටික ගලවලා දාන්න පුළුවන් නම් මේ ඉස්සරහට මේ නියපොතු ටික මම කියලා තේනේද? මම කියලා තේරෙයිද? මම කියලා වැටහෙයිද? ඉතින් මේ දැන් තියෙන්නේ ඒම නියපොතු ටික නෙමෙයිද? මේ දක්ෂික කොහොම ගලවලා ඉදිරියෙන් තියන්න පුළුවන් නම් දක්ෂික පෙනෙයිද මම කියලා? ඉතින් මේ දැන් තියෙන්නේ ඒ දක්ෂිකම නෙමෙයිද? මේ ශරීරේ මේ හැම ගලවලා කෝට් එක වගේ ගලවලා එළියෙන් තියන්න පුළුවන් වුණොත් ඔය නයි හැවැ ඇරියා වගේ මේ හැමත කියන්න පුළුවන්ද මම කියලා අන්තිකට අංකැලෙට දැන් එහෙනම් මේ ශරීරයේ තියෙන මස් කෑලි මස් කුටි ඔය කඩවල ලෙල්ලා තියෙන සත්තුන් ඒ වගේ මස් කුටියක් ගත්තා අරගෙන තිබ්බොත් මම කියන්න පුළුවන්ද නහර වැල් ටික ඇට කූරු ටික බඩ වැල් බොකු මුත්‍රා ටික අසුචි ටික එකින් එක බැලුවොත් මොකද වෙන්නේ කුණුපු කොටස් 32ක් තියෙනවා සත්ව පුද්ගල ආත්ම භාවයෙන් තොර කනබුන ආහාර නිසා හැදිච්ච එක. කනබුන බත්පාන් කවුරු මුන් ඇට උවල මම කියලා කැලි තියනවද? බත්පාන් කවුරු මුන් ඇට මමද? නැහැ. මම නොවේන අනාත්ම හේතුවක් නිසා හැදෙන මේ කොටස් ආත්ම වෙනවද? නැහැ. එහෙනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරන විතරම මෙන්න මෙහෙම සම්මර්ෂණය කරලා බලන්න. කෙනෙක් අනිත්‍ය භවෙන් හෝ අපිට හම්බ වෙන ලෝකෙදියා දුක් භවෙන් හෝ මේ පවතින ස්වභාවය අනාත්ම භවෙන් හෝ නිතරම මෙනෙහි කරනවා නම් මේ වටිනාකම ටික ටික අඩු වෙනවා එකපාරටම නෙමෙයි අපි මෙච්චර කාලයක් ගොඩාක් වටිනවා කියලා දැකපු මේ හද බලවත්කම අඩු වෙනවා මේ ගොඩාක් අමාරු නෑ උවමනාවල යෝනි මේ පින්වතුන්ට මේ ජීවිත සසර දුකයි නම් මේ දුක එපා නම් දුකෙන් මිදෙන්න ඕනේ නම් මේ බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ ධර්මයේ ටික ටික හරි යෙදෙන්නේ මේ භාවනා කරන මේ භාවනා ධර්ම දේශනාවකින් කියන්නේ අන්තිමට භාවනා කරන හැටි. ඔයගොල්ලන්ට පුළුවන් නම් හැම වෙලාවෙම ජීවිතයේ යථා ස්වභාවය අනිත්‍ය බව ඒ බව හෝ යථා ස්වභාවයේ දුක් බව ඒ බව හෝ යථා ස්වභාවයේ පුද්ගල ආත්ම භාවිකයෙන් නොවන අනාත්ම බව. ඒ බව හෝ නිතර මෙනෙහි කර කර ඉන්න අර වීදුරු ගල කියන එක බලනවා වගේ. එතකොට මණික කියන එක පේන්නේ නැති වෙනවා. එතකොට මණික නිසා ආපු වටිනාකම තණ්හාවක් නැති වෙලා දුක නැති වෙනවා වගේ. මෙච්චර කාලයක් මම මගේ දුව පුතා ගෙවල් දොරවල් කියලා හිතපු දැකපු මේ දර්ශනේ අතහැරෙනවා. ඒ අතහැරීමත් එක්කම ඒකෝ තියෙන වටිනාකම අඩු වෙනවා. ඒකම තියෙන දුකත් නැති වෙනවා. මුළු ලෝකෙම වීදුරු ගල් වගේ වුණා. මේ ලෝකේ තියෙන ආධ්‍යාත්මික බාහිර නැචකින්ච ලෝකේ උපාදීයති. මේ ලෝකේ කිසිම දෙයක් එයා උපාදාන වශයෙන් ගන්න මම මගේ කියලා. දකින්නේ ධර්මතාවයක්. අනිත්‍ය දුක්ඛ අනාත්ම ධර්මතාවයක් පවතින ලෝක සත්‍ය අවබෝධයක් නැත්ත. ඒක මටවත් තව කාටවත් පමණක් සීමා වෙච්ච ඇත්තක් නෙමෙයි. ලෝකේ හැමදාම පැවතුන පවතින ඒක අපි නොදැක්ක අපිට හමු නොවුණු ඇත්ත. කල්යාණ මිත්‍ර ඇසුරෙන් කලේ ඇස් දෙක පාදලා දුන්නා අපේ. මෙච්චර කාලයක් අපේම මනසේ වැරද්දෙන් දුක් විඳා අපි ලෝකෙට චෝදනා කළා. අහවල තමයි මේ දුක, එයා නිසා තමයි මේ දුක මට ඇති වුනේ. අහවල තමයි මේකට හේතුව කියලා ලෝකෙට චෝදනා කරනකොට මේකට ලෝකේ නෙමෙයි චෝදනාව අපේමයි වරද කියලා පෙන්වලා දුන්නා. ඉතින් අපි කරන්න ඕනේ සත්පුරුෂය හැටියට, ඒක නැත්තම් උසස් මනසක්, මනං උසති කියන මනස උසස් මනසක් තියෙන නිසා මිනිසෙක් වෙනවා. උසස් මනසක් ඇති සත්වයෙක් හැටියට. තිරසං හරහට යන සතෙක් නෙමෙයි කෙලින් ඔළුව තියෙන උසස් මනසක් තියෙන හිතන්න පුළුවන් සතෙක් හැටියට. මොකද හිතන්න ඕනේ? යමක් නම් දුක, යමකින් නම් දුක එන්නේ ඒ දර්ශනේ අතහැරිය යුතුයි. යමකින් නම් දුක නැති වෙන්නේ, යමක් නම් දුක නැති තැන ඒ දේ ගත යුතුයි. අපි කවුරුත් දුකට අකමැති නම් අපි මුලින්ම පටන් ගත්ත තැනට එන්න. අපි කවුරුත් කිව්වා අපි දුකට කැමති නැහැ කියලා. අපි කවුරුත් සැපට කැමතියි කිව්වා. හිමුතුන මේක ප්‍රාර්ථනාවෙන් ලබන්න බෑ. මම උපමාවක් කළොත් ඕනම් මේ මං කියන උපමාව අද හරි කමන්න දැන් රැ වෙලා අද බැරි වෙයි. හෙට කමක් නැහැ. හෙට හරි ගෙදර ගිහිල්ලා කල්ලා බලන්න. ලින්තිරාද උතන ගිවල තියනනේ. ලොකු කළු ගලක් අරගෙන යන්න ලිඳගාවට. ගිහිල්ලා මේ ලිඳට මේ කළු ගල දාන්න ඕන. කොහොමද දාන්නේ? මේ ගල යට යන්න එපා, උඩ පා වේවා කියලා ප්‍රාර්ථනා කරලා දාන්න. දැන් එහෙම දැම්මොත් මක් වෙයිද? යට යනවානේ. ඉතින් අපි ප්‍රාර්ථනා කළානේ මේ ගල යට යන්න එපා, උඩ පා වේවා කියලා අපි ප්‍රාර්ථනා කළානේ. ප්‍රාර්ථනා කළාට හැම දෙයක්ම ප්‍රාර්ථනාවෙන් ලැබෙන්නේ නැහැ නේද? ලෝකේ ස්වභාව දහමක් තියෙනවා නම් ඒ ස්වභාව දහම ඒ විදිහටම ක්‍රියාත්මක වෙනවනේ. එහෙම නේද? එහෙනම් දැන් හොඳට එක කරුණක් බලන්න. මේ ගල යට ගියේ අපේ ප්‍රාර්ථනා කරපු ප්‍රාර්ථනාවට විරුද්ධ වෙන්නද අපිට? අපි ඒක තරහටද? ඒ කියන්නේ මෙයා මේ උඩ පාවෙන්න කියලා ප්‍රාර්ථනා කළා, ඒ හින්දා මෙයාට රිදවන්න මම යට යන්න ඕන කියලා හිතාගෙන ගියේ. එහෙම නෑනේ. කළු ගල යට යන, කළු ගල යට යනවා කියන එක ධර්මතාවයක්. දැන් හොඳට බලන්න, යට යන කළු ගල උඩ පාවෙවා කියලා ප්‍රාර්ථනා කළොත් අපිට මොකද වෙන්නේ කියලා? ඉබේම බලාපොරොත්තු වෙච්ච දේ නොලැබීමේ දුක ඇවිල්ලා නැද්ද? අපි කැමති මේ කළු ගල යට යනවා දකින්න, නමුත් මේ උඩ පාවෙනවා දකින්න, නමුත් යට ගියා. කැමති දේ නොවීමේ දුක ආව. දැන් මේ දුක ආවේ කළු ගල යට හින්ද, ගිය හින්දද, අපේ වැරදි ප්‍රාර්ථනාව නිසාද? වැරදි කල්පනාව නිසා. කෙනෙක් යට යන කළු ගල උඩ පාවෙවා කියලා ප්‍රාර්ථනා කරලා දුක් විඳින මනසක් මහලු නොවන මේකය මහලු නොවේවා කියලා ප්‍රාර්ථනා කළ දුකින්ද මනසක්. අතර වෙනසක් තියෙනවද? වෙනසක් නැහැ. මැරෙන්න මේ කවුරුත් කැමති නැද්ද මහලු නොවේ ඉන්න? කැමතිනේ. කැමති. ඉතින් කවුරුත් කැමති මේ ගල උඩ පාවෙනවා දකින්න? මේ කවුරුත් කැමති නේද නොමැරි ඉන්න? ඇත්ත කියන්නේ අපේ ධර්මතාවය. කැමති. ඉතින් කවුරුත් කැමති මේ කළු ගල උඩ පාවෙනවා දකින්න? ඉතින් දැන් බලන්න මේ දුක එන්නේ කොහෙන්ද කියලා. එතකොට මේකෙන් හැම වෙලාවෙම පෙන්වන්නේ දුක කියන කාරණාව ගලාගෙන ආව වැරදි දැක්ම නිසායි. මේ වැරදි ප්‍රාර්ථනාව නැති නොකොට කවදාවත් දුක නැති කරන්න බෑ. මේ ලෝක ස්වභාවයෙන් බුදුදහම කියන සත්‍ය අවබෝධයක්. ජීවිතයේ දුක එපා නම් දුක අප්‍රියයි නම් අද නෙමෙයි අනව රාග සංසාරයක තියෙන දුක හරි එපා නම් අද අදම කිනා කිනාම තම තමන්ගේ දැකීම නිවැරදි කරගන්න වෙන මුකුත් එපා. ජීවිතය ඇත්ත ඇහිපත් එයාම බෞද්ධයි. සමහර විට බුදුගුණ කියනකොට අත් දෙකෙන් කඳුළු ගලවාගෙන වැටෙන්නේ නැතුව ඇති. ඒත් ඇත්තටම යා ශ්‍රද්ධාවයි බුදුරජාණන් වහන්සේ. ඇත්තටම තුනුරුවන්ට ආදරයි. එයා තුනුරුවන් ජීවිතය කරගෙන ඉන්න හැම වෙලෙම. එයා බුද්ධිමත් බොහොම. ඇයි දුක නැති වෙන ප්‍රතිපදාවක් ඉන්නවා. ඒ හින්දා ඔගලන්ට දුක එපා නම් දුක හොඳයි නම් මනාපයි නම් මේ හැදෙන මේ ලෙඩ රෝග මේ නොයේ පීඩා මේවා හොඳයි නම් කැමති නම් අමුතු ඇත්තක් ඕනේ නැහැ ඔහොමම ඉඳ හොඳයි. ඉතින් මේ දුක දුකක් නම් මේ දුකෙන් මිදෙන්න ඕනේ නම් අපිට දැන් පෙවුනා මේ දෘෂ්ටිය වෙනස් නොකොට කවදාවත් හරියන්නේ නැහැ කියලානේ. දුක කියන එක ප්‍රාර්ථනාවෙන් නැති වෙන්නේ නැහැ. ඒකට ප්‍රතිපදාවක් තිබුණා. ගල යට යන ගල උඩ පාවේ වාසලා ප්‍රාර්ථනා කළාට ලැබෙන්නේ නැහැ වගේ මේ අනිත්‍ය වෙන ලෝකය නිත්‍ය හැටියට, සැප හැටියට, ආත්ම හැටියට නම් අපි දකින්නේ දුක කියන එක වළක්වන්න බෑ වෙනවම. ප්‍රාර්ථනාවේ එහෙම දැක දැකත් දුක ලෙඩ වෙන්න එපා, මහලු වෙන්න එපා, මැරෙන්න එපා කියලා ප්‍රාර්ථනා කළාට නොවෙන්නේ වෙනවා. හේතුම වෙනස් කරන්න එමනම් අනිත්‍ය දුක අනාත්මයි කියලා දකින්න දැකපු දවසට වීදුරු ගලක් වගේ ලෝකෙ දකින්නවා. එදාට මොකද වෙන්නේ? මේ කිසිම දෙයක් මම මගේ කියලා දන්නේ නැහැ. මගේ නොවන මම නොවන දෙයක් කවුරු හරි ගැහුවා කියලා කැඩුවා කියලා අපිට රිදෙනවද? මේ පාරේ තියෙන ගහකට ගලකට ගැහුවොත් අපිට රිදෙනවද? මේ ලෝකේ රහතන් වහන්සේලා කියන්නේ බඳුයි. ලෝක කිසිම දෙයකට සම්භාව නැහැ. මේ හැම දෙයකම යථා ස්වභාවය අවබෝධ වෙලා නිවිගිය සිතක් එතෙන්ට කියනවා. සීති භූතෝස් නිබ්බුතෝ නියුනේ වෙමි සිසිල්ලුනේ වෙමි කියනවා. අපි මේ ගිනිගොඩ මැද්ද, පිපාසය මැද්ද අර කාන්තාර ජලය හොයාගෙන රැල්ලෙන් රැල්ලට රැල්ලෙන් රැල්ලට මිරිඟ පිටපස දුවන මුවා වගේ ජීවිතයකට සැනසිල්ල හොයාගෙන හොයාගන්න හති දදා දුවන අපේම හෙවණැල්ල වල්ලන්න අල්ලා තෘප්තිමත් වෙන සතුට වෙන අපි දුවනවා වගේ. ඉතින් බොහෝ කාලයක් අපි නුවණින් සොයා නබලා කටයුතු කළා. ඉතින් මේ පින්වතුන් මේ ජීවිතේ මේට වඩා නම් බුද්ධිමත් වෙන්න මේ වටිනා බුද්ධෝත්පාද කාලේ ලැබුණ මේ මොහොතේ, වටිනා මානව ජීවිතේ මේ ලැබුණ මොහොතේ මේ ජීවිතේ නිකරුණේ විනාශවල වෙනසලා යන්න දෙන්න එපා. මේ උතුම් අවස්ථාව අතහැර ගන්න එපා. මේ අවස්ථාව අතහැරගත්ත අපි ගොඩාක් සසර දුක් විඳා. මම ගොඩාක් අමුතුන් කියන්නුන්නේ මේ රෝග හැදලා දුක් විඳ මේ පින්වත්තුනොත් මේ වගේම ස්වභාවයේ උරුම වෙච්ච බව දකින්න මේ පින්වත්තුන්ට ජීවිතය ගැන හිතනවා නම් දේව දූතයෙක් වගේ. අද මට නොවුනට මේ දේ වෙන්න පුළුවන් සසරේ නේද මම තාම ඉන්නේ? මේ ස්වභාවය මටත් වෙන්න පුළුවන්කම තියෙනවා නේද? ඇත්තටම ජීවිතය ගැන හිතන්න. ගතානුගතික දුවන ලෝකෙට අනුව දුවන්න එපා. ගොඩාක් දෙනෙක් සසර මෙතරම ඉපදිලා මෙතරම දුවන අය. ඒ බඳු ලෝකයේ අතරින් සසර පරතරක් හොයන්නේ, ජීවිතයේ යථාර්ථය හොයන්නේ, සැබෑවටම සැනසිල්ල ලැබෙන්නේ කොහොමද කියලා හොයන්න බොහොම ටික දෙනයි. ඒ හින්දා මේ පින්වතුන්ට ජීවිතය ගැන හිතා බලන්ට, යථාර්ථය ගැන හිතා බලන්ට, ප්‍රඥාව පහළ වෙන්න, උතුම් නිර්වාණ සම්පතිය අවබෝධ කරගන්න මේ දේශනාව පාරමිතාවක් වේවා. හොඳයි එහෙනම් හැම දිනම සාධනාවක් වත්තන්ට. හොඳයි එහෙනම් මේ තුන්වස් සියලුම දිනා කල්පනා කරගන්නට ඕනේ අද දවසේදී තම තමන්ට හැකි සත්‍ය ප්‍රමාණයෙන් බොහෝම ශ්‍රද්ධාවෙන් හිත කය වචනේ කියන තුන්දර සංවර කරගෙන තථාගතයන් වහන්සේ සතර දුක් නිවීමට දේශනා කළ සද්ධර්මයෙන් විදස්සෝණය කළා. මේ තුලින් ජනිත වෙච්ච සියලු කුසලයන් ලෝක සම්බුද්ධ ශාසනයත් මෙකින් උතුම්වත් ආරක්ෂා කරන්නා ඉෂ්ඨකාරක සියලු දෙවියන්ට මෙකින් අනුමෝදන් වේවා. දෙවියන්ගේ දිවිසිරිය ලැබීම කරන ගමන් දිව්‍යත්වත් බෝධිත්වත් මෙතුමෙන් සනසෙත්වා කියලා සාධනා කරනවා.